අහන්න දේවල් එහෙම තියෙනවද? අපි හොයන්න ඕන මේ බුදු කෙනෙක් පෙන්නලා දුන්න ඒ දහම මොකක්ද? ඒක අනිත් ආගම් නැත්නම් අනිත් ශාස්ත්‍රවරුන්ගෙන් බුදු දහම වෙනස් වෙන්නේ කොහොමද? හැමෝම දුක නැති කරන්න උත්සාහ කළානේ. දුක නැති කරන්න උත්සාහ කළා. එතකොට ඒ බුදු කෙනෙක් පෙන්නන ඒ දහම එතනට අන්ත වලින් මිදිලා මැද මැද නොතවර එහෙමත් කියනවා නේද? එතකොට මොනවද ඒ කියන්නේ?
උත්තරේක දාලා ගන්න.
එතකොට එතනත අන්ත දෙකේ ඉන්නේ. ඔව්. එතකොට ඒ කාලේ විමුක්තිය හොයපු අය මේ විමුක්තිය හොයපු අය නේ. හොයපු නැති අය නේ. නිවන හොයපු අය වැටුණ අන්ත දෙකක් තියෙනවා. ඈ. එතුමා කිව්වා වගේ ඇත කියන එකයි නැද කියන එකයි. නะ ඒකට පාලියෙන් කියනවා සාස්වතයි උච්ඡේදයි කියලා. එතකොට ඔය මේ මත තිබුණ සූත්‍රය මතකද? නෑ 62ක් දෘෂ්ටි තිබුණේ. දීගනිකාය කියන්නේ කොටක් නේ. ඈ ඒක කියනවා මේ බ්‍රහ්මජාල සූත්‍රය. ඔව් අර දැලක පැටලුවා වගේ එක එක ඉතින් එක එක එක්කෙනා හොයාගත්තා මේ විදිහට මේ කළොත් තමයි විමුක්තිය තියෙන්නේ. අපි ඒගොල්ලෝ නිවන කියන වචනේ භාවිතා කළා නිවන තියෙන්නේ. අපි දැන් නිවනෙන් වෙන් කරන්න කියලා විමුක්තිය කියනවා. විමුක්තිය කියන්නේ තේ නිදහස් වීම, දුකෙන් නිදහස් වීම. එතකොට ඒ එක ඇත කියන පැත්තට ගියේ අර මේ දුක එන කෙනෙක් ඉන්නවා ආත්මය කියලා එකක් තියෙනවා. එතකොට ඒ ගතිය දුක නැති තත්ත්වයකට පත් කරනවා. ඒකට බ්‍රාහ්මන් කියනවා, ආත්මන් කියනවා. ඒක නේද? අපි නිවන කියලා කිව්වත් අර සදාකාලික නිත්‍ය සුඛ
මඤ්ඤා කරනවා
කියන්නේ ඒකනත් නිකන් ආත්ම කරලා තියෙනවා. දැන් අපි එතෙන්ට ගිහම දුකනේ. ඉතින් ඔය වගේ ඒ කාලේ ඒ කියන්නේ මේ හොයපු අය ආපු මත එහෙම තිබුණා. ඉතින් ඒවා දැන් ඒවා ඒ දුක නැති කරපු අය නැත්තම් විමුක්තිය ලැබපු අය කියන අය තමයි ඒ කාලේ ශාස්ත්‍රවරු උනේ. දර සිද්ධාර්ථ කුමාරයා ධ්‍යානේ කාලේ තිබුණේ වගේ අය මොනවද උගන්වන්නේ කියා දෙන්නේ ආලාර කාලා දෙකාරම්. එතකොට මේ ඇත කියන එකයි නැත කියන පැත්තේ දෙකක්. දැන් නැත කියන පැත්ත තමයි අපි මරුණායින් පස්සේ මුකුත් නැහැ. හේත් එහෙම එහෙම කියපු කොටසකුත් හිටියා දැනුත් ඉන්නවා ඔය යාළුවෝ ඉන්නනේ බොරු කතා වැරුණායින් පස්සේ ඒක ජීවත් වෙන්නකම් අලුවන් තරම් ජොඩියේ ඉන්න ඔකට ඉන්න බැහැ එහෙම කියනවා ඔව් ඉතින් ඒ කාලෙත් එහෙම තමයි ගොල්ලෝ විශ්වාස කරන්නේ අර මැරුණායින් පස්සේ උපදිනවා කියන අය ටිකක් සාස්වක පැත්තේ ඒගොල්ලෝ ටිකක් බයයි පව් කරා නේ කර්මඵල එනවනේ නරක වැඩ කරන්න ඔන්න බය ගතියක් ඇති කළා. ඉතින් ඔය දෙකත් තිබුණේ ඔකේ අඩු වැඩියෙන් බෙදිලා ගිහින් තිබුණා නේද? ඒක මත දුක නැති කරන්න මම පුළුවන්. එතකොට දැන් අපි බෞද්ධ කියලා ඉන්නේ මොන පැත්තේද?
එතනින්නම්.
මම දකින්නකන් ඇත. රහත් වුණාට පස්සේ කොහමරි රහත් වුණොත් මරුණායින් පස්සේ ඉන්නවද? දැන් අපි බෞද්ධ මතේම ගත්ත නිවන් දැක්කොත්
ඉන්න කෙනා නිවන් දැක්කොත් නැහැ කියන මතේ
ඉන්නේ. ඔව්. එවන්නේ නැහැ. ඉන්න කෙනා නිවන් දැක්කොත් නැති වෙනවා. දැන් නිවන් දකින්නකම් ඉන්නවා. නිවන් දැකපු ගමන් ඉවරයි. එතකොට දෙකේම ඉන්නවා. ඇත්ත කියන එකෙත් ඉන්නවා. නිවන් දැක්කොත් නැහැ. එතකොට ඔය අන්ත දෙකේ තමයි බෞද්ධ කියන අයත් ඉන්නේ. ඒක කොහොම හරි දැන් රහත් වෙන්න නම් හිතන්නේ නැහැ. උනාට අපි දන්නවනේ රහත් වුණත් මොකක්ද වෙයිද රහත් වුණොත්? ආයේ ඉදීමක් නැහැ. ඥාන එක තමයි. මරුණයින් පස්සේ ඉවරයි නේ. මරණකම් රහතන් වහන්සේ ඉන්නවා. මරුණයින් පස්සේ නැහැ කිව්වොත් අන්තයට අහු වෙනව නේද? නැහැ කියන්නේත් නැහැ. ඉපදීමක් නැහැ. එතකොට හරි. ඉපදීමක් නැහැ කිව්වහම ආයේ නැතද? ඈ? සිදු නොවේ. කතා කරන්න බෑ. ඒ මරුණායින් පස්සේ ඇත කියන්නත් බෑ නැත කියන්නත් බෑ. අන්තනේ කිව්වොත් ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ. ඊට පස්සේ කියනවා තව කෙනෙක් නෑ එහෙම ඒක ඒකට ඉන්නවා කියන්නත් බෑ නෑ කියන්නත් බෑ කියන්නේත් ඒ කාලේ තිබුණ මතය. ඔව් දැන් අන්න දැන් ඒ කාලේ යමක හාමුදුරුවෝ යමක සූත්‍රයේ තියෙන යමක ස්වාමීන් වහන්සේ කියන බුදුහාමුදුරුවෝ ළඟ පැවිදි වෙලා සිටිය ස්වාමීන් වහන්සේ නම බුදුහාමුදුරුවෝ එනුවෙන්නේ පැවිදි කියන්නේ බෞද්ධ කියන්නේ බුදුහාමුදුරුවෝ තියෙන කාලේ ඉතින් උන්වහන්සේ කියනවා රහතන් වහන්සේ ගැන මොකද්ද කියන්නේ රහතන් වහන්සේ කියන්නේ ක්ෂීණාසව ආශ්‍රයශය කරපු රහතන් වහන්සේ නහෝති පරං මරණාති. පරං මරණාති කියන්නේ මරණයෙන් පස්සේ නහෝති. නහෝති කියන්නේ නහෝති ඉමස්මෙන් සති ඉදන් හෝති ඉමස්මෙන් අසති ඉදන් නහෝති කියනවා නේ. නැත නෙමෙයි. නහෝති. නහෝති කියන්නේ යෙදෙන්නේ නැහැ. නැත නැත දෙකටම අහු වෙන්නේ නැති නහෝති. යෙදීමක් නැහැ. හරි. අපි මේ ඇති කල්ලි මේ වේ මේ නැත්තම් නොවේ කියන එකේ අදහස නහෝති යෙදෙන්නේ නැහැ. මෙතනත් තියෙනවා විම ඉන්න පුළුවන් නම් නහෝති. නහෝති කියලත් ඉමස්මින් අසති දන් නහෝති. ඒ නහෝති කියන වචනේ තමයි කිව්වේ. චීනාසෝ නහෝති පරං මරණා කියලා කවුද කිව්වේ? මේ යමක භික්ෂුව. යමක කියන භික්ෂුව. ඒ කියන්නේ රහතන් වහන්සේ මරුණායින් පස්සේ ඒ දෙන්නේ නැහැ කියලා කිව්වා. අපිත් කියනවා ඔකනේ. රහත් වුණා නම් කොහොම හරි මරණයෙන් පස්සේ කතාවක් නැහැ. ඒ දෙන්නේ නැහැ. එතකොට අනිත් තේර භික්ෂුන් වහන්සේලා ඒ දන්න භික්ෂුන් වහන්සේලා කිව්වා ඕක පාපී දෘෂ්ටියක්. කියන එක පාපී දෘෂ්ටියක් ඕක අතහැර ගන්න. බුදුරජාණන් වහන්සේ ඔහොම කියලා නැහැ කියලා කියනවා. උනාද කියනවා නෑ නෑ බුදුරජාණන් වහන්සේ මෙහෙම තමයි කියලා දෙන්නේ. ආශ්‍රය ශය කළා නම් රහත් වුණා නම් ඉතින් මරණයෙන් පස්සේ කී දෙන්නේ නෑ. ඈ කියලා උන්වහන්සේ කියනවා. අනිත් අය කියනවා නෑ ඕක පාපී දෘෂ්ටියක්. නහොම එකක් බුදුරජාණන් වහන්සේ කියලා නෑ. දැන් මොකද්ද හරි? පාපී දෘෂ්ටියද අපි ඉන්නේ? රහත් වුණාට පස්සේ ඒ දෙන්නේ නැහැ. ඒකට පාපී දෘෂ්ටියක් කියනවා. ඉතින් මොනවාද පිළිගන්නේ? නෑ නෑ ඒක තමයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. මම තේරුම් අරන් තියෙන්නේ. ඊට පස්සේ මේගොල්ලෝ සරිපාමුදුර ළඟට ගිහිල්ලා අනිත් භික්ෂුන් වහන්සේලා කියනවා අර යමක භික්ෂුවට මෙන්න මෙහෙම රහතන් වහන්සේ මැරුණායි පස්සේ ඒ දෙන්නේ නැහැ කියලා පාපී දෘෂ්ටියක් ඇති වෙලා තියෙනවා. අපි කිව්වට පිළිගන්නේ නැහැ. ඔබ වහන්සේ ගිහින් උන්වහන්සේට අනුකම්පා කරලා මේක පැහැදිලි කරලා දෙන්න කියලා. ඊට සරිත් හාමුදුරුව ගිහිල්ලා අහනවා ඇත්තද මෙහෙම කතාවක් කියන්නේ? ඔව් ඔව් මන්ට ඒරුම් ආරද්ද එහෙමයි. ආශ්‍රය ශක්‍රහන් මරණයන් පස්සේ ඒ දෙන්නේ. එතකොට සරිත් හාමුදුරුව අහනවා ඔන්න රූපය ගැන විස්තර කරනවා. රූපය ඊළඟට වේදනාව සංඥාව සංකාර විඥාන ගැන පහම ගැන හොඳ විස්තරයක් කරනවා. විස්තරයක් කියන්නේ දහම් පැත්තෙන් කියා දෙනවා. කියා දීලා අහනවා දැන් මොකද හිතන්නේ රූපේ නිත්‍යද අනිත්‍යද කියලා. දැන් දහම දැක්කට පස්සේ හොදෙන උත්තරේ මොකද්ද? රූපය අනිත්‍යයි. ඒතර යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකද? දුකයි. ඕවා ටිකක් ප්‍රශ්න අහලා හරි ඊළඟට අහනවා ඔය කියන රහතන් වහන්සේ පැනෙව්වේ රූපය නිසාද කියලා. දැන් රූපය අනිත්‍යයි කියලා දැක්කන් දැන් කියන්න පුළුවන් ද රූපයේ හිඳ රහතන් වහන්සේ ඉන්නවද නැහැ කියලා. ඊළඟට වේදනාව විස්තර කරලා වේදනාව නිත්‍යද අනිත්‍යද වහන් අනිත්‍යයි කියලා උත්තර දුන්නා. ඔය කියන අර මරුණන් පස්සේ දෙන්නේ නැහැ කියන රහතන් වහන්සේ පැනෙන්නේ වේදනාව නිසා. ආ විදිහටම සංඥාව නිසාද සංකාරය නිසාද විඥාණය නිසාද කියලා කියනවා. දැන් අනිත්‍යයි කියලා දැක්කානේ. ඒව නිසා පණවන්න බෑ කියලා කියන උත්තරේ දෙනවා. හරි ඊළඟට අහනවා ඔය පහම හින්දාද? ඒත් නෑ කියලා. එහෙනම් ඔය පහෙන් තොරවද? එහෙමත් පණවන්න බෑ කියලා. එතකොට දැන් රහතන් වහන්සේ පණවන්න බැයි නම් මේ මොහොතේ රහතන් වහන්සේ කෙනෙක් කියලා ලැබෙන්නේ නැත්තම් ඔය මරුණයින් පස්සේ කතා කරන රහතන් වහන්සේ කවුද කියලා අහනවා. තේරෙනවද? අන්න එතකොට උත්තර දෙන අනේ මං ධර්ම දන්නේ නැති කාලේ එහෙම කිව්වා රහතන් වහන්සේ මරුණයින් පස්සේ දෙන්නේ නැහැ කියලා. දැන් ඔබ වහන්සේ මට ධර්ම පෙන්නලා දුන්නා. ධර්ම අවබෝධ කළාට පස්සේ මට තේරෙනවා ඒ කියපු එකේ වැරද්ද කියලා කිව්වා. තේරුණා නේද? දැනුත් රහතන් වහන්සේ කියන්නේ පණවන්න බැයි නම් මරුණයින් මැරෙනකොට මරුණයින් පස්සේ කතා කරන්න රහතන් වහන්සේ නමක් ඉන්නවා. ඒ දෙන්නේ නැහැ. එතකොට අපි ඒ රහතන් වහන්සේ කිව්වත් එකයි මම කිව්වත් එකයි. ඒ කියන්නේ පුද්ගල සංඥාව. කෙනෙක් ඉන්නවා කියන එක. මමත්වය, තමා බව. නේද? මම ඉන්නා වගේ අනිත් අය ඉන්නවා කියන දෘෂ්ටියක් නේද මතය. ඒකට දහම දැක්කොත් ඔන්න ඔක දෘෂ්ටියක් කියලා පෙන්නනවා. දැක්කොත් අපිට දැන් ඉන්නවා මම. දහම දැක්කොත් ඒක දෘෂ්ටියක් කියලා පේනවා. තමාවා. හරි. එතකොට ඔන්න ඔක අවබෝධ වුණාට පස්සේ දැන් උන්වහන්සේ කියනවානේ මේ ප්‍රකාශය දැන් වැරද්ද තේරෙනවා. ඒක සරිතාම්දුරු නිකන් ඉන්නේ නැහැ. දැන් වාට කවුරු හරි ඇවිල්ලා ඔය කතාව කිව්වොත් රාතන් වහන්සේ මැරුණායින් පස්සේ ඒ දෙන්නේ නැහැ කියලා. එයාට උත්තර දෙන්නේ කොහොමද කියලා. මේ යමක සූත්‍රයේ තියෙන. එතකොට උන්වහන්සේ උත්තර දෙනවා මේ මම එයාගෙන් අහනවා රූපේ නිට්ටයද අනිත්‍යද? එතකොට අනිත්‍යයි කියලා උත්තර දුන්නහම එහෙනම් ඔය රහතන් වහන්සේ කනෙව්වේ රූපේ නිසා. ඔය වගේ අර ටිකම අපහු කියන. එහෙම තමයි උත්තර දෙන්නේ. මේ ප්‍රකාශකද කියන. දැන් ඒකෙන් මොකක්ද තේරෙන්නේ? අර ප්‍රශ්නෙට කෙලින්ම උත්තරේ දුන්නොත් හරිද? නෑ මොකද ඒ ප්‍රශ්නේ වැරදි. කෙනෙක් ගැන නේ හන්. එතකොට කෙනා කියන අදහස තියෙන්නේ අවිද්‍යාව මත. හරි. දැන් මම ඉන්නේ අවිද්‍යාව මත. ඒ බුදු කෙනෙක් පෙන්වන පැත්ත. මම සුඛියත්වයේ සක්කාය කියන එක තියෙන්නේ අවිද්‍යාව එක්ක. තමාව. හරි. ඒක හැබැයි බුදු කෙනෙක් පෙන්වන්නේ අපිට මම ඉන්නවානේ. දැන් ඔය වාඩි වෙලා ඉන්නේ කවුද? මම. එතකොට දහම අවබෝධ වුණා නම් දැක්කනම් මම කියන එක ඒ කියන්නේ සක්කාය. දැන් බුදු කෙනෙක් පෙන්වන්නේ සක්කායයි සක්කාය නිරෝධය. සොකීය බවයි සොකීය නිරෝධයයි පෙන්වන්න තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. සක්කායයි සක්කාය නිරෝධයයි. ඒකට අපිට මම ඉන්නේ බුදු කෙනෙක් පෙන්වන ධම දැකලා නැති හින්දා. නේද? එතකොට අපි මම ගැන කතා කරනවා. නැත්නම් අනුන් ගැන කතා කරනවා. මම මැරුණායින් පස්සේ මොකද වෙන්නේ? මම මේ ජීවිතයට එන්න කලින් කොහෙද හිටියේ? තව අපි හිතනවනේ නේ? නැත්තම් කියනවනේ. එතකොට මම ගිය ජීවිතේ කොහෙද හිටියේ? කවුරු වෙලා හිටියද? මොනවා කළාද? අරම මේවා ටික කතාවක් තියෙනවනේ. අනාගතේ කවුරු වෙයිද? මොනවා වෙයිද? කොහේ උපදීද? මම කතාවකුත් තියෙනවානේ. දැන් මම කවුද මොනවද කරන්නේ අරව මේවා ඒ කතා ටික දැන් කොහොමද තියෙනවානේ. අතීතේ අනාගතේ අයි කරවක දැන්. දැන් ඔයා මොනවද කරන්නේ? ඔයා කවුද? අරව මේවා අම්මා තාත්තා කවුද? ඔක්කොම විස්තර ටික තියෙනව නේද? ඔන්න ඔය ගතියට කියනවා සක්කාය දිට්ඨිය කියලා. අය ඔය කරුණු ටික යෙදෙනවා නම් අතීතේ කවුරු වෙලා හිටියද මොනවා කළාද ඔහොම ඔහොම තියෙනවා. පස්ස ආකාරයක් තියෙනවා. අනාගතේ ගැනත් එහෙම තියෙනවා. දැන් කතාවක් තියෙනවා මම ගැන. එතකොට ඒකට කියනවා සක්කාය දිට්ඨි. සුඛියත්වය පිළිබඳව තියෙන දෘෂ්ටිය දිට්ඨි. එහෙම කියනකොට ඉතින් හිතලා බලන්න අපිට ඒක තියෙනවද නැද්ද? තියෙනවානේ. දැන් ඔය වාඩි වෙලා ඉන්නේ කවුද ඇදුවා? මමනේ. ඒකට දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ ඔන්න ඔතන පෙන්නන්නනේ. සක්කායයි සක්කාය නිරෝධයයි. ඔන්න ඔතනින් තමයි අනිත් විමුක්තිකාමීන්ගෙන් බුදුදහම වෙනස් වෙන්නේ. يعني දුක නැති කරන්න හොයපු අයගෙන් බුදුදහම වෙනස් වෙන්නේ ඔතන. දැන් අපි හැමෝම සාමාන්‍යයෙන් අපි දුක් ලැබෙනවට කැමතිද? නැහැ. සැප ලැබෙනවට එතකොට දුක නැති කරගන්න මොනවා හරි කරනවනේ. දැනට කරන්නේ ඒක තමයි. අපිට ලැබෙන දුක් නැති කරගන්න නේද? රස්සා කරනවා, ළමයි හදනවා, ගෙවල් හදනවා, අරව මේවා කරන්නේ දැනට තියෙන දුක් නැති කරගන්නනේ. හරි? ඒක ඕන කෙනෙක් කරන දෙයක්. හරි? එතකොට ඕක ටිකක් වැඩිපුර හොයන අය අනිත් අය යන ඒ විදිහට මන්දව යන්නේ නැතුව ටිකක් මේක මොකද්ද ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයන අය ඒ කාලේ ඉන්දියාවේ හිටියා නේ. ඒගොල්ලෝ බැලුවා මේ ඇයි දුක ඇති වෙන්නේ? එතකොට ඒගොල්ලෝ දැක්කා මේ ඇහෙන් රූප ගන්න හින්දා, කනෙන් ශබ්ද අහන හින්දා ඕයි තමයි දුක තියෙන්නේ. ආයතන හයක් තියෙනවානේ, ඇහ, කන, නාසය, දිව, කය, මනස. ඒකට ඕවයින් අරමුණු ගැනීම මත තමයි දුක තියෙන්නේ කියලා දැක්ක පිරිසක් හිටියා. දැන් මේ බුදු කෙනෙක් පහළ වෙන්න කලින් හරි දුක නැති කරන්න ඕන. ඒකට ඒ අරමුණු හින්දානම් දුක තියෙන්නේ මොකද්ද කරන්න ඕන? අරමුණු නොගෙන අරමුණු ගන්න ගතිය නවත්තන්න. හරි? එතකොට ඒගොල්ලෝ ඒ විදිහට හිත දියුණු කළා. ඒ කියන්නේ කිසිම සංඥාවක් නැතුව ඉන්න පුළුවන් මට්ටමට හිත දියුණු කරපු අය හිටියා. ඒගොල්ලෝ තමයි විමුක්තිකාමීන් කියන්නේ. ඒගොල්ලන්ට අරමුණු නැත්තම් දුකක් නැහැ නේ. මොනවා හරි ලැබුණොත් මේ දුක තියෙන්නේ. දැන් නිකන් හිතන්න ඇහැට රූප ලැබෙන්නේ නැත්නම්, කනට ශබ්ද ලැබෙන්නේ නැත්නම්, දිවට රස ලැබෙන්නේ නැත්නම්, කයට ස්පර්ශ ලැබෙන්නේ නැත්නම්, මනසට අරමුණු ලැබෙන්නේ නැත්නම් දුකක් තියෙයිද? නැහැ. ඉතින් ඒ தත්ත්වයටපත් වෙන්න වැඩපිළිවෙලක ඒගොල්ලෝ වියදුන. දැන් කොහොම අය සිටිය කාලෙක තමයි බුදු කෙනෙක් පහළ වෙන්නේ. බුදුහාමුදුරුවෝ දැන් ඒ මට්ටමට හිත දිනු කළා. ආලාර කාලම් උත්තරාම පුත්ත ළඟට ගිහිල්ලා නේද? අරූපාවචර ධානය, හත්වෙනි ධානය, අටවෙනි ධානය එහෙම ප්‍රගුණ කළා. ඒත් එතනින් නැවැත්තුවේ නෑ කියලා අපි අහලා තියෙනවා. ඈ ඒක ඔව් ඇයි වැරදි කියලා තේරුණා. අනහ දැන් ඒ හැම කේම තිබුණේ මට ලැබෙන දුක නැති කිරීම. මට ලැබෙන දුක නැති කිරීම. එතකොට දුක නැති කරන මම ඉන්නවා. තේරුණානේ? ඒ සුඛියත්වයේ සක්කාය කියන එක තියෙනවා. හැබැයි බුද්ධත්වයේ ලබති අවබෝධ කළේ මේ සක්කායමයි දුක. සුඛිය බවමයි දුක. හරි? ඒතර බුදු කෙනෙක් තමයි පෙන්නේ සක්කාය කියන්නේ පංච උපාදානස්කන්ධය. තමා බව කියන්නේ පංච උපාදානස්කන්ධය. රොකෝම දුක්ඛයිති පංච උපාදානස්කන්ධයට තමා බව සංකිට්තේන පංච උපාදානස්කන්ධා කියන්නේ මේ ජාති පහ දුකයි කියන එක නෙමෙයි සුඛියත්වය සක්කාය දුකයි කියන එක. පිටියෙන් කියනවා නම් සක්කායමයි දුක. තමා බව. ඒක තමාට දුක් ලැබෙන්නේ නැතුව හිටියට හරියන්නේ නැහැ. නේද? ඉතින් තමා ඉන්නවා නම් ආයේ උපදිනවා. අයි ඒක තමයි ඒ සාස්වති. ඒගොල්ලෝ ඉහෙලට දුක් නැති මට්ටමට ආවා. ඒ වුණාට මේ සසරේ යන එක නැවතුනේ නැහැ. ඒ තමා බව ඉන්නවනේ දුක් නැති මම ඉන්නවනේ. අරමුණු වල තියෙන දුක් එක නැතිකම. හරි. එතන ඒගොල්ල කාම භූමිය ඉක්මවා. කාම භූමිය කියන්නේ මේ ඇහැ කනනාසය දිව කයට අරමුණු ලැබෙන මට්ටම. කාම භූමිය ඉක්මවලා තමයි ධානවලට සමාදී. ඒක ඒගොල්ලන්ට මේ ඇහෙන් දකින රූප කණෙන් අහන ශබ්ද ඒවයි ගැටලුවක් නැහැ. අපිට දුක තියෙන්නේ ඔය එක්කනේ. මේ කාම භූමියේ ඉක්මවපු අය කියන්නේ. හරි. මේ අපි කතා කරන දුක ඒගොල්ලන්ට නැහැ. ඊළඟට රූප භූමිය කියනවා. දැන් කාම වස්තු නෙමේ සතර මහා ධාතු මට්ටම. පඨවි ආපෝ තේජෝ වායෝ වගේ. ඒකට ඒවා ඒවා විතරයි තියෙන්නේ මේ ඒවයින් අර රූප පිළිගන්නේ නැහැ. ඒවයින් නිර්මාණය වෙන රූප පිළිගන්නේ නැහැ. එතකොට රූපාවචර රූප භූමිය. ඒ ඔය මට්ටමට හිත දිනු කරපුවාත් හිතියා. කාම ලෝකෙන් එන දුක් ඒගොල්ලන්ට නැහැ. තව ඒගොල්ලෝ ඉන්නේ මේ සතර මහා ධාතුව විතරයි වෙන මොකුත් නැහැ කියන මට්ට. හරි අනිත් ඒවා ඔක්කොම අපි හදාගත්තා. සතර මහා ධාතුව තියෙන තැනක හදාගත්තු රූප පරිහරණය කරනවා. ඔය දැක්මෙන් ගියාම යන්නේ රූප භූමියට. රූප භූමිය කියන්නේ සතර මහා ධාතු විතරයි. අනිත් ඒවා ඔක්කොම නිකන් සකස් කරගන්න. දැන් ඒකෙන් කොහාටද යන්නේ? රූප භූමියට. කාම භූමිය ඉක්මවලා රූප භූමිය. මම කියන්නේ අපේ බෞද්ධයත් ඕක කී කියා ඉන්නවා. සතර මහා ධාතුව තියෙන තැනක රූප හදාගෙන. ඒක හරි ලෝකෙට හරි. යෝක ඔක්ක වෙනේ කරාම කාම භූමිය ඉක්මවලා කොහාටද යන්නේ? රූප භූමිය. ඒ රූපාවචර ධානා කියන්නේ ඒකට. ඊළඟට තව ටිකක් හිත දිනු කරන අය මොකද කරන්නේ? රූප සතර මහා ධාතුවත් මේ අපි හදාගත්තු එකක්, එහෙම එකක් නැහැ. ඒකත් හදලා තියෙන්නේ කොහෙන්ද? කොහෙන්ද? සතර මහා ධාතුව හදලා තියෙන්නේ කොහෙන්ද? ඈ? සිතෙන්. හිතේ නිර්මාණ මේ භෞතිකව මොකවත් ඔක්කොම හදලා තියෙන්නේ හිතෙන්. හිත විතරයි. දැන් සතර මහා ධාතු කතාව නෑ නේද? අරූප භූමියට යනවා ඔන්න. අරූපාවචර ධානම. සතර මහා ධාතු මේ අපි හදාගත්තු එකක්, එහෙම කතාවකුත් නෑ. ඒක හදලා තියෙන්නේ හිතෙන්. විඥාණයෙන් තමයි ඔක්කොම හදලා තියෙන්නේ. නේද? දැන් අපිට සද්දය ඇහෙනකොට දැනගන්නවා, අතු ගන්නවා නේ, මොකක් හරි සුද්ධ කරනවා. එතකොට ඒ රූපේ කොහෙන්ද හැදුනේ? අතු ගන්නවා කියන ස්වරූපේ කොහෙද හැදුනේ? Tamange මේ වෙලාවේ සද්දේ ඇහුනේ කනේ. අර අතු ගන්නවා කියන චිත්‍රේ පේන්නේ කොහාටද? සිතට නේ. ඒක දකින්නකොට දැන් හිතේ හදපු දෙයක් නේ දැනගත්තේ. එළියේ තියෙන එකක් නෙවෙයි. එතකොට ලෝක නිර්මාණය කළේ හිත. හරි. දැන් වාහන යනවා කියලා වාහන ටික පෙන්වන්නේ ඇහැටද පේන්නේ හිතට? සිත. ඒ සිත නිර්මාණය කරපු ඒවා එළියේ තියෙන්න බෑනේ. නම් මුළු ලෝකෙම අපි ආයතන වලින් අත්දැකකට හිතෙන් තමයි හදලා තියෙන්නේ නේද? එහෙම බලනකොට දැන් මොකද වෙන්නේ? රූප කියලා જાතියක් නැහැ. අරූපාවචර ඔක්කොම හිතේ නිර්මාණ. විඥානේ නිර්මාණ නේද? ඒතර විඥානේ විතරයි තියෙන්නේ. මේ විඥාණය කියන්නේ මොකද්ද? දැනගන්න ගතිය, දැනුවත් වෙන බව නේද? දැනගත්තේ මොනවද කියන එක තමයි ලෝකේ. දැනුවත් උනේ විඥාණය. දැනුවත් වෙන බව විඥාණය. දැනගන්න ගතියට කියන නම තමයි විඥාණය. දැනගන්න ගතිය. නැති විඥාණයෙන් හදපුවානේ දැනගෙන තියෙන්නේ. සිතෙන් හදපුවානේ දැනගෙන තියෙන. එතකොට මොකක්ද වෙන්නේ? සිත විතරයි තියෙන්නේ. අනිත් ඒවා කොහොමද තේරෙන්නේ? නේද? දැන් ඔන්න ඔතෙන්ද හිත පිහිටුවාම විඥානය විතරයි. කෙලවරක් නැහැ විඥානය විතරයි. අනන්තය දක්වා විඥානය වෙන මොකුත් නැහැ. විඥානය හදපුවා විතරයි. ඒකට විඥානය අනන්තයි විඥානය අනන්තයි කියලා විඥාන අංචායතනය කියන මට්ටමට හිත දියුණු වෙනවා. දියුණුවක් එකක්. අපි ඉන්නේ ලෝකේ පරිහරණය කරනවා දැන්. විඥානය විතරයි ඉතින් මොකුත් නැහැ. එතකොට දුකක් එන්නේ නැහැ නේද? දැන් Tamanta බනින්නේ මේ හිතෙන් හදපු එක්කෙනෙක් නම් හීනෙන් නම් බනින්නේ. හිතෙන් හදපු. එළිය ඇත්තට නැත්තම්. ඉතින් ඕකට තරහ ගන්න මොකටද නේද? තරහ නැති කරගන්න පුළුවන්. සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන්. හීනෙන් බණිනවා කියලා දැක්කට පස්සේ ගෙහින් හොයාගෙන යන්නේ නැහැ නේද? ඒක එසේනසේ එකක් නෙමෙයි. දැන් ඒගොල්ලන්ට තරහ නැහැ. ඇලිීම නැහැ. ලෝභ දේශ නැහැ. ඒවා ඉක්මෝ. ඒ හිත විතරනේ මොනවා එක්ක තරහ ගන්නද? හිතත් එක්කනේ තරහ ගන්න තියෙන්නේ. නේද? වෙන කෙනෙක් නැහනේ බනින්නවා. ඒත් හදලා තියෙන්නේ හිතෙන්. ඒ Tamanṭa වනි වෙන ගන්න. නේද? අර බල්ලා වතුරේ බල්ලා හැදුවා වගේ. ඉතින් එයාම හදාගත්තු බල්ලට නේ ආබුරන්. ඔය ගතිය දකින්නකොට දැන් ලෝභ දේශ ඇති වෙයිද?
හිත මගේ කරන්නේ.
හරි මං අහන්නේ දැන් ලෝභ දේශ ඇති වෙයි. එතකොට දුකක් නැහැ. ඒ කතාව නෙමෙයි ඉතින් මට දුකක් නැහැ නේද? එතකොට ඒක විමුක්තිය. හරි. දැන් නිදහස. ඒකයි විමුක්තිය. නේද? ප්‍රශ්න තියෙනවද? දැන් මේ බුදු දහම ඇහෙන්න කලින් කට්ටිය ගිය බෑ. දුක නැති කරගත්තා. ඊළඟට තව ටිකක් හොයන අය දැන් ඒතන මම ඉන්නවනේ. ඒ දැනගන්න ගතිය තියෙනකොට මම ඉන්නවනේ. විඥානේ තියෙනකොට මම ඉන්නවනේ. ඒගොල්ල මොකද කළේ? විඥානෙත් නැති කළා. විඥානය කියලා එකකුත් නැහැ. නැති කිංචි කිසිවක්. විඥානය නැති කරපුවාත් නැති කිංචි කිසිවක් නැත කිසිවක් නැත කිසිවක් නැත කියලා විඥානං ඡායතනෙනු සහා ධානයට ගියා. ඒකට කියනවා ආකින්චඤ්ඤායතන. විඥානං ඡායතනෙට ඉහළයි ආකින්චඤ්ඤායතන. විඥානය කියලා එකකුත් නැහැ. කත් වෙම වාගත්තු කිසිවක්ම නැහැ. දැන් මොකුත් නැහැ. ඔන්න අපේ බෞද්ධයෝ අත්දකින ශූන්‍යතාවය වේ. අපේ බෞද්ධයෝ අද කාලේ ශූන්‍යතාවයක් අත්දකිනවනේ. විඥානය කියලා කිව්වොත් නැහැ. දැන් නිවන කියලා හිතනවා. එහෙමයි. අපි යන්න පුළුවන් තැන බුදු දහමේ නාමෙන් භාවනා කරලා කරලා ශුන්‍යතාවය අත්දකිනවා. හිත කියලා එකකුත් නැහැ. සිතුවිලිත් නැති කරගෙන ඉන්නවා. කිසිවක් නැහැ. නැති කිංචි. ඔක ඉතින් නිවන කියලා හිතෙනවා. ඉතින් නොවුනොත් මේ පුදුමේ නේ. හිතක් නැත්නම් ලොකු සුවයක් තියෙනත් නැතේ.
ආවත් කෙනෙක් ගිය දැන්නේ අර පින්නන්නේ නිවිසින්ද යන්නේ
අන්නහ. මේ කිසිවක් නැති තැනක අපි මේවා හදාගෙන කියලා ඉතින් දැන් ඕක කියා දෙන්නත් එනවා. දහම නේ. කිසිවක්ම නැති එක තමයි ඇත්ත. ශුන්‍යතාවේ තමයි ඇත්ත. ඒක කිව්වට කමන්නේ නෑ. මේ බුදුහාමුදුරුවෝ කිව්වේ ඔක කියන තැන තමයි ප්‍රශ්නේ. තමන් අත්දැකපු ශුන්‍යතාවේ අන්න දැන් බුදුහාමුදුරුවෝ කියපු එක මාත් අත්දැක්කා. ශුන්‍යතාවේ අත්දැක්කා. ඒගොල්ලන්ට රහත් කියලා හිතන එකේ පුදුමයක් නැහැ. ශුන්‍යතාවේ අත්දැකනවා. ඒකල කියන්නේ මම අත්දැකපු එක. අනේ කාටවත් බොරු කියන්න බැහැ. නේද? මේක පොතෙන් ගත්ත එකක් නෙමෙයි. ප්‍රත්‍යක්ෂ කරගෙන කියන්නේ.
එයා කියන්නේ
ඇත්ත. එයා බොරු කියනවා නෙමෙයි. එයාට ඒක නිවන.
යයි
කියන එකේ තමයි මේ ගැටලුව තියෙන්නේ. බුදුහාමුදුරුවෝ කිව්වේ මේක කියලා. නේද? මේක දානවද? බුදුහාමුදුරුවෝ කිව්වේ මෙන්න මේ ශූන්‍යතාවේ අත්දකින්න. මං අත්දැක්කා ප්‍රත්‍යක්ෂ කළා. අත්දැක්කා නෙමෙයි ප්‍රත්‍යක්ෂයි. කිසිවක්ම නැහැ. ශූන්‍යතාව.
මාර්ගය කියලා.
මාර්ගෙත් කියා දෙනවා. ඉතින් දැන් මේ අවංකව කියන්නේ බොරු කියනවා නෙමෙයි. තමන් අත්දැකපු එක ඕගොල්ලොත් අත්දකින්න මේ කරන්න පුළුවන් දෙයක්. ශූන්‍යතාව. හැබැයි මේ නත්තිකින්චි කියන එක කියලා තේරෙන්නේ කිසිවක් නැත කියන තැනට නේද? ඒ විඥානෙත් නැහැ. හිතන හිතක් නැහැ. ඉතින් ඒ අපිට ගියොත් ඒක නිවන තමයි. ඒ මන්ට. හැබැයි ඒ කාලේ හිටියා එතනිනුත් එහාට ගියාය. විඥානය අනන්තයි කියලා ඒකත් නැහැ විඥානෙත් නැහැ කිසිවක් නැහැ කියන තැනට ගිහිල්ලා එතනින් එහාට නේව සංඥාන ආසඤ්ඤා කියන එක. ඒක ඊටත් වඩා ඒ ශුන්‍යතාවයටත් වඩා කියලා තන. එතෙන්ට ගියායත් තිබුණා. දැන් ඕකේ. ඔය ටික මං කිව්වේ අපිව අහුවෙන්න තියෙන තැන. ඒ හැමතැනටම බුදු කෙනෙක් පෙන්වුවේ මේක තමයි කියලා හිතෙනවා දැනෙනවා. අය ඒගොල්ලෝ බොරු කියනවා. ඒගොල්ලගේ පැත්තෙන් ඒ අත්දැකපු එක කියන්නේ. ඉතින් අවාසනාව තමයි ඒගොල්ලන්ට බුදුදහම ඇහිලා නැති එක. ප්‍රායෝගිකව මේක අත්දැකලා. බුදු කෙනෙක්ගේ දහම ඇහිලා නැහැ. ඒකට ඒක අත්දගිනකොට වෙන කෙනෙක් බුදුදහම කියනවා නම් ඕගොල්ලෝ කවුද මට කියා දෙන්නේ? ඕගොල්ලෝ මේව අත්දැකලා නැහැ නේ. මේ ශුන්‍යතාවය දැකලා මම නිවන අත්දැකලා නෙමෙයි. මොකක්ද නිවන ගැන කියා දෙන්නේ? ඔයගොල්ලෝ නිවන් දැකලා නැතුව මට කියා දෙන්න එනවනි කියලා මොකක්ද එන්නේ? මානයක් එනවා. ඒක එන්නේ ධර්මයේ විදිහට. යමක භික්ෂුව හිටියා සාත්භික්ෂුව හිටියා ඒගොල්ලෝ. යමක භික්ෂුව නම් අර කියන එක අහලා දරිද්දාමුදුරෝ කියන එක අහලා අවබෝධ කළා රහත් වුණා. දෘෂ්ටිය කඩා ගන්න. සාති භික්ෂුවට බුදුහාමුදුරුවෝ කියලාවත් කඩා ගන්න බැරි වුණා. එච්චර ඒවත් තදයි. එතකොට දැන් ඔන්නඔහොම වෙන්න පුළුවන්. මේ බුදුදහම මේකයි කියලා අත්දකින්න පුළුවන්. ඒ හින්දා තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ මේක අනියෙන් කාටවත් කරන්න පුළුවන් එකක් නෙමෙයි. මුළු දහමම රඳාපවතින්නේ කල්යාණ මිත්‍රයා මතයි. කල්යාණ මිත්‍රයෝ නැති වුණහම අනියෙන්ම හොයන්න ගියාම ওই තැන්වලට යනවා. ඒක ඒගොල්ලන්ගේ වැරද්දක් නෙමෙයි. හිත දියුණු කරලා එහෙම මෙන්න මේ නිවන අත්දැක්කා කියලා ප්‍රත්‍යක්ෂ කළා කියලා දැනෙනවා. දැන් බලන්න ඔන්න අපි මොනවා හරි අත්දැක්කනම් අත්දකින්නේ මොනවයින්ද? දැනගත්තනම් දැනගන්න ආයතන හයෙන් නේද? ආයතන හයෙන් තොරව කිසිම දෙයක් දැනගන්න පුළුවන්ද? එතකොට අර විඥානයක් නැහැ ඒකත් ශූන්‍යයි කියලා දැනගෙන නේද? දැනගත්තු එකනේ කියන්නේ. අත්දැකීමනේ කියන්නේ. නේද? දැන් පේනවා නේද එතන තියෙන ප්‍රශ්න? තමන් අද්දක හැබැයි යාට පේන්නේ ඒ අද්දකේ නැති බව අද්දක මම ඉන්නවා. සක්කායටයි ඒකත් හම් වෙලා තියෙන්නේ සුඛියත්. මේ දැන් යාට මම ඉන්නවා කියලාවත් පේන්නේ නැහැ. ඉතින් මොකුත් නැත්නම් මම කොහොමද? නේ කිසිවක් නැත්නම් මමත් නැහැ. මොනව හරි තිබුණොත් නේ මම ඉන්නේ. තර්කයටත් ඒක සාධාරණ. දිනන්න කියදී එහෙමමයි. දැන් මොනව හරි හම්බ වුණත් මම ඉන්නවා. ඒක හරි. දැන් ඉතින් මට මොකුත් හම්බ වෙන්නේ නැහැ. එහෙනම් මම නැහැ. අර්ථ ශූන්‍යයි එතන නම් සියල්ල තිබිලානේ අර්ථ ශූන්‍යයි කියන්නේ. දැන් අර්ථ ශූන්‍යයි කියන්නේ දෙයක් නේ. ශුන්‍යතාවයි. ඉතින් දෙයක් නැත්තම් මමත් නැහනේ. ඈ? සියල්ල අර්ථ ශූන්‍යයි කියන එක ඒක ටිකක් අහුවෙලා. මොකද අර්ථ ශූන්‍ය වෙන්න සියල්ල තියෙනානේ. දැන් සියල්ල කියලාවත් දෙයක් ලැබෙන්නේ නැත්තම් මොකක්වත් කියලා ලැබෙන්නේ නැත්තම් කිසිවක්ම නැත්තම් ලැබෙන්නේ නැත්තම් දැන් නිවන නේද? මේ මොකුත් නැත්තම් මමත් නැහැ කියලා තමයි හිතෙන්නේ. ඒක තමයි විමුක්තිය ඒගොල්ලන්ට. ඒකට විමුක්තිය කියලා කියන්නේ. ඉතින් අපේ අය ඔකට නිවන කියලා දාගන්න. හැබැයි Hindu අය ඊට වඩා උසස්. මොකද ඒගොල්ලෝ ඒකට විමුක්තිය කියලා කියනවා. ඒගොල්ලෝ ඊට වඩා උසස් එතන රැවටුන්නේ නැහැ. විමුක්තිය ලැබපු ආත්මන් කියන ස්වභාවය. දුක නැති කරපු ස්වභාවයක් තියෙනවා. ඒකට නමක් දුන්නා ආත්ම. ආත්මය. ආත්මය පිරිසිදු කිරීමක් කළා. අපේ අය ඕකම කරලා කියන ආත්මේ මමත් නෑ දැන්. අබ්දකින ඒවා තිබුණොත් නේ මම ඉන්නේ. ඒව නෑනේ. ඒ හින්දා ශූන්‍යයි. මේගොල්ලෝ අර Hindu අය ගිය තැනටවත් ගිහිල්ලා නෑ. ඊටත් පහක්. අර කොල්ලෝ අඩු ගානේ කිව්වට ඒ බව ලැබපු ආත්මන් කිය. නේද? එතකොට පිරිසිදු දුකක් නැති ස්වභාවයකටපත් උනා. ඒකට ඒගොල්ලෝ කිව්වේ ආත්ම. විමුක්තිය. අපේ අය ඕකම කරලා කියනවා නිවන කියලා. ආත්ම ඉඳගෙන. එයා ප්‍රත්‍යක්ෂ කරපු කෙනා ඉඳගෙන කියනවා මේ නිවන කියලා. මොකද ඒකෙදි මම ඉන්නවා කියලා පේන්නේ නැහැ. ඒකෙදි මම යෙදෙන්නේ නැහැ ඇත්තටම. අයි මොනව හරි තිබුණත් නේ මම ඉන්නේ. මම මොකුත් යෙදෙන්නේ නැත්තම් මම ඉන්නේ කොහමද? ඒ කොටස අහුවෙන්නේ නැහැ. හරි. ඒ හින්දා තමයි මේ බුදු කෙනෙක් වෙන්නන මාර්ගය. ඒ දේශනාවේ තියෙනවා දැන් සතර සතිපට්ඨානයි කියනවනේ ඒකායන මාර්ගය. නේද? සතර සතිපට්ඨානයි මුල වැරදුනොත් වැරදුනාම තමයි කියන්නේ. එන රහෝගත සූත්‍රය කියන එක. ආරම්භයේ වැරදුනා නම් වැරදුනාම තමයි ඊට පස්සේ හරියනවා කියලා එකක් නැහැ. බලන්න මේ හරි දරුණු ගියමනක් ඒ. අපි සතිපට්ඨානයි කියලා සතිපට්ඨානයි වඩනකොට මේ මාර්ගයට වැටෙයි කියලා හිතලා කරනවානේ. ඔව් මේක කියන මුල වරද්ද ගත්තොත් වැරදුනාව තමයි. අපි හිතනවා නෑ නෑ මේක කරගෙන යනකොට අවබෝධ වෙයි. දර්ශනය පහළ වෙයි. එහෙමනේ හිතන්නේ. ඉතින් එහෙම වෙන්නේ නැහැ කියලා කියනවා. ආරම්භයේ වැරදුනා නම් වැරදුනාම තමයි. හරි රහෝගත සූත්‍රය. මේ මං හදලා කියන ඒවා නෙමෙයි. ඉතින් එහෙම දේශනා තියෙනවා. මොකද අපි පරිස්සම් වෙන්න ඕන නැහැ. දැන් ඔයගොල්ලෝ කාය අනුපස්සනාව වඩන්න. එහෙම නැත්නම් වේදනා අනුපස්සනාව වඩන්න. කියලා කියන ක්‍රම තියෙනවනේ. ඒක පුරුදු කරනවනේ. අද කාලේ හාමුදුරුවරු පවා යනවා වේදනානුපස්සනාව වඩන තැන්වලට. ඒක හොඳයි, ඉතින් මුකුත් නැතුවට කරන එක. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඔක සතිපට්ඨානයි කියලා කිව්වට ආරම්භයේ වැරදුනා නම් වැරදුනාම තමයි කියන රහෝගත සූත්‍රය. දැන් අපි මේක වඩාගෙන යනකොට මාර්ගයට වැටෙයි කියලා එහෙම එකක් වෙයිද? හිත දියුණු වෙයි. අර කෙලෙස් තත්ත්වය අඩු වෙයි. තරහ නැක නැති වෙයි. ලෝභ දේශ නැති වෙයි. හරි. ශුන්‍යතාවය අත්දකින්න පුළුවන් වෙයි. සක්කාය දිට්ඨිය නම් දුරු වෙන්නේ නැහැ. අර වේදනාව නැති වෙලා යයි. වේදනාව දිහා බලා ඉඳලා ඉඳලා. නැත්තම් වේදනාව අනිත්‍ය අනිත්‍යයි කියලා හම්බ වෙයි. හැබැයි අඩුම ගානේ සක්කාය දිට්ඨියවත් දුරු වෙන්නේ නැහැ. ඒ කියන්නේ මොකක්ද? සෝවාන් වෙන්නේ නැහැ. නිවන් මාර්ගය ලැබෙන්නේ නැහැ. හොඳට මේ බුදු කෙනෙක් පෙන්වන දර්ශනය ඒකට කියලා තියෙනවා. ඒ දර්ශනයට එන්න නම් සුතා දතා වචසා පරිචිතා මනසානුපේක්ඛිතා දිට්ඨියා සුප්පටිත්තා. සුතා කියන්නේ මොකද්ද? අහන්න. දතා කියන්නේ දැනගන්නවද? ධාරණය කරනවා. ධාරණය අහපු එක මතක තියාගන්න. දැනගන්නවා නෙමෙයි, අහපු එක මතක තියාගන්න. අහපු විදිහට වචසා පරිචිතා කියන්නේ ඒක වචනෙට දානවා, සත්‍යයනා කරනවා කියන්නේ. තාම තේරුම දන්නේ නැහැ. ඔය තුනේදිම කිව්වේ මොකද්ද කියලා දන්න. අපි පොඩි කාලේ පිරිත් පාඩමෙන් කියනා නේද? දැනුත් කියනවා ඇති. තේරුම දන්නවද? එන්නට අහපු එක දරාගෙන වචනෙන් කියනවා නේද? කවුරු හරි වරද්දලා කිව්වොත් එහෙම ඒකත් කියනවා නේද? ඔයා වැරද්දුවා මෙතන මේ වචන මෙහෙම නෙමෙයි මෙහෙමයි ලොප්ත කරන්නේ. ඒ වුණාට අදහසක් නෑ. ආන්නේ මේ මට්ටම තමයි මේ බුදු කෙනෙක්ගේ දහම සුතා දතා වචසා පරිචිත. තමන්ගේ අදහසකට දාලපලා තේරුමක් අරගෙන නෑ. මේ කිව්වේ මොකද්ද කියලා දන්නේ නෑ. ඊටත් පස්සේ තමයි මනසානුපෙක්කිතා. මනස යොමු කරලා මේ මොකද්ද මේක කියලා හොයනද. අනේ සෙවීමේදී තමයි දර්ශනය පිරිසිදු වෙන්නේ. දිට්ඨියා සුප්පටිවිද. එහෙනම් අපි කරන්නේ ඒකද? දහම ඇහෙනකොටම තේරුම් ගන්න ඕන. ගලපනවා ගලපනවා මේ කිව්ව එක හරිද වැරදිද?
කලින්
අහගත්ත එකට කලපනවා. දැන් සුතා දතා වචසා පරිචිතා වෙනවද? අහන්න කලින්ම අපේ එකට ගලපලා ඔවා හරිද ඔවා වැරදිද ගුරුවරයව තීරණය කරලා ඉවරයි. ගුරුවරයා හරිද වැරදිද කියන්න අපි දන්නවා. එහෙනම් එයා ගුරුවරයද? අපිද ගුරුවරයද? ඉතින් ගුරුවරයා හරිද වැරදිද කියන්න දන්නවා නම් තමන් ගුරුවරයාට වඩා උසස් වෙන්නේ නේද? එතනම වැරදිලා නේද? ඒත් අපි දන්න තමන් තමයි තීරණය කරන්නේ ගුරුවරයා කියන එක හරිද වැරදිද. ඒ තමන් ගුරුවරයාට වඩා දන්නවා නේද? එහෙම මේ ධර්ම හොයන්න බෑ. බුදු දහම පැත්ත බලාතකට එන්න බෑ. හරි. අපිට කොහොමද එතකොට බලාගන්නේ? මම මේ සක්කායයි සක්කාය නිරෝධයයි එක්ක බලන්න පුළුවන්. සක්කීය බවට පහරක් වදිනවද? නැත්තම් මාව තහවුරු වෙනවද? එතන ටිකක් බලන්න පුළුවන් නะ නුවන්. හරි. සතියත් නැති වුණා නෙමෙයි, අඩු ගානේ ඒක නැති වෙන ප්‍රතිපදාවකටවත් යෙදෙනවද කියලා බලන්න පුළුවන්. ඇයි? අපිමන ඉන්නේ තනිකර මගේ තරහ අඩු වුණාද? ඉස්සර වගේ දැන් තරහ යන්නේ නැහැ. ලෝභයේ රාගයේ අඩු වුණාද? ඕකෙන් තමයි අපි බලන්නේ. ඒ අන්නේ විමුක්ති කාමයෙන් කරපු වෙන. ලෝභ දේශ වලින් මනින්න පුළුවන් එකක් නෙවෙයි මේක. ඇයි ඊට වඩා දරුණුයි මෝහය කියන්නේ. මුලාව. ඒක මුලාව කියන එක එහෙම මෙන්න මේකයි කියලා පෙන්වන්න පුළුවන් එකක් නෙවෙයි. මුලාව කියන එක එහෙම අහු වෙන එකක් නෙවෙයි. එහෙනම් මුලා වෙලා ඉන්න කෙනාට පේනවද මුලාව කියන එක? මුලාව කියන එක මුලාවේ ඉන්න කෙනාට පේන්නේ නැහැ. හරි. ඒ කියන්නේ දැන් මුලා වුණ ස්වභාවය මොකද්ද? බල්ලා වතුරට බුරන. දැන් මුලා වෙලානේ. එයාට පේනවාද එයා මුලාවක ඉන්නේ කියලා? කවුරු හරි පෙන්නුවොත් මිසක් එයාට තනියෙන් දකින්න බැ. දැන් තනියෙන් මනින්න ගියොත් අපිට මනින්න පුළුවන් අර රාග ද්වේෂ පැත්තෙන් විතරයි. මොකද මුලාව මනින්න මිනුම් දන්නේ අපි මුලා වෙලා නැන්නේ නේද? කතාවට කියන රාගක්කයෝ දෝසක්කයෝ ඒකටම දානවා මෝහක්කයෝ. එතන මුලා වෙලා ඉවරයි. දැන් මෝහයක් නැහැ කියලා කොහෙන්ද දාගන්නව? මේ මෝහය දැකලාද දන්නේ? තර් බුදු කෙනෙක් පෙන්වන්නේ මේ මෝහය මුලාව අවිද්‍යාව නේද? රැවටිලා ඉන්න ගැතිය. එතකොට දැන් අන්‍ය ශාසනවල නම් රාග දේශ නැති කරන එකෙන් ඒගොල්ලෝ මෙන්නා. බුදුහාමුදුරන්ගේ මේ මාර්ගේ පටන් ගන්නම තියෙන්නේ සක්කාය දිට්ඨිය දුරු කරන්න. ඉස්සෙල්ලා දුරු කරන්නේ සක්කාය දිට්ඨිය. ඊට පස්සේ තමයි කාම රාග බලන්නේ. දෙවනවනේ නැත්තම් කියන්නේ එපා ඉස්සෙල්ලා කාම රාග පටිඝ ලෝභ දේශ දුරු කරන්න. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. අද කාලේ නම් අපිට ඇහෙන්න ලැබෙන්නේ ඉවත්. ඔගොල්ලෝ ඉස්සෙල්ලා ලෝභ දේශ අඩු කරගෙන යන්න. එතකොට සක්කාය දිට්ඨිය දුරු වෙනවා. එහෙම නෙවෙයි. බුදුහාමුදුරෝ කියලා තියෙන්නේ සක්කාය දිට්ඨිය ඉස්සෙල්ලා සෝවාන් වෙන්නේ. ඊට පස්සේ සකෘදාගාමි අනාගාමි වෙනකොට නේද කාම රාග පටිඝ දුරු වෙන්නේ. ඒ මගපල වලින් බැලුවා. දැන් අපි කරන්නේ ඉස්සෙල්ලා අනාගාමි වෙලා ඊට පස්සේ තමයි මේ සක්කාය දිට්ඨිය දුරු කරන්නේ. අයිත රාග දේස දුරු කරන. මේ ඔය නිකන් ඔය ඒවා ප්‍රශ්න කරන්න ඕන නේද? එහෙන දාම බුදුහාමුදුරන්ගේ දහමද කියලා ටිකක් නොවනින් බලන්න ඕන. ඒ ලස්සනට ගලපන්න පුළුවන්. ඕගොල්ලන්ගේ දැන් ඉස්සර වගේ තරහ යන්නේ නැහැ නේද? ආ? ඉතින් මොන භාවනාව කළත් ඕක වෙනවා. අර විමුක්තිකාමීන්ට තරහ ගියේ නැහැ. අරූපාවචර ධාන ඒගොල්ලන්ට රාගයක් නැහැ. මේ කාමය ලෝකී මොන කාම රාග පිටික නැහැ ඒගොල්ලෝ. නේද? ඉතින් ඒ අපිට අමාරු වෙන්නේ. ඉතින් ඒ කියා දෙන අය බොහොම තරහ යන්නේ, බොහොම කෙලස් නැහැ. ඒගොල්ලෝ උසස්. හරි. ප්‍රශ්නේ තියෙන්නේ මේ දැක්ම ආවද? බුදු කෙනෙක් වෙන්නද? දිට්ඨිය සුප්පටි විද්ධා වෙලා. අන්න හරි. දැන් ඒක පිටින් බලලා මනින්න බෑ. නේද? දර්ශනේ දුදු කෙනෙක් පෙන්වන දර්ශනේද මේ පෙන්වන්නේ? දැන් ඔය අපි හරි පරිස්සම් වෙලා හොයන්න. මේ ජීවිතේ දහමෙන් ප්‍රයෝජනයක් ගන්න නම් බුදු කෙනෙක් පෙන්වපු එකෙන් ප්‍රයෝජනයක් ගන්න නම් දැන් බුදුහාමුදුර හැමතිස්සම ප්‍රශ්න කරන්න ඉඩ දීලා තියෙනවා. අහන්න ප්‍රශ්න කරන්න. සුසුසා පරිපුච්ඡ. අහන්න ප්‍රශ්න කරන්න. ඒ ඇහෙන දේ ගැන පුළුවන් තරම් ප්‍රශ්න කරන්න. නැත්නම් ප්‍රඥාවට ආහාර. නිකම්ම අහගෙන ඉන්න නෙමෙයි. ගුරුවරයාට ගෞරවයෙන් අර එහෙම අහගෙන ඉන්න දහමන් නෙමෙයි. ප්‍රශ්න කරන්න. ඔය කිව්වට මෙහෙම වෙන්නේ කොහොමද? මෙහෙමයි මෙහෙමයි කියලා. හැබැයි ඒ කියන දේ ගැනයි ප්‍රශ්න කරන්නේ. තමන්ගේ අදහස හරි කියන්න නෙමෙයි. අපි ගොඩක් කලාර ප්‍රශ්න කරන්නේ අපේ හරි එකක් තියාගෙනනේ. එහෙම නෙමෙයි හොයන්නේ. අර විවෘතව තමන්ගේ අදහස් අයින්ම කරලා ඒ අහන්න. දැන් ඒකට උදාහරණේ තමයි අර පුක්කුසාති. නේද? පුක්කුසාති පැවිදි වෙනවා කවුරු වෙනුවෙන්ද? බුදුහාමුදුරුවෝ බුද්ධ ශාසනේ වෙනුවෙන්. හැබැයි බුදුහාමුදුරුවෝ දැකලා තියෙනවද? නැහැ. රජ කෙනෙක්නේ. ඈත ප්‍රාන්තක රජ කෙනෙක්. බුදුහාමුදුරුවෝ දැකලා නැහැ. දැන් දකින්න එනවා. එන්නේ පැවිදි වෙලා. දැන් එන්නේ බුදුහාමුදුරුවන්ගෙන් බණ අහන්නනේ. එතකොට ඒ අතරමඟ කුඹල්හලේදී අන්න දැන් ශ්‍රමණ යන වහන්සේනමක් හම්බ වෙනවා තව පැවිදි. එයාට ආයුෂ්මත් කියලා අර සාමාන්‍ය විදිහට කතා කරලා ඉතින් එයා ඇවිල්ලා මෙයාගෙනුත් අවසර අරගෙන නේද මාත් පිටියට කමන්නේ නැද්ද එහෙම අවසර අරගෙන ඉන්නේ නැවති දැන් බුදුහාමුදුරුවෝ කියලා කිසිම අදහසක් නැහැ හැබැයි දැන් එයා පන්දහමක් කියනවා අහන්න කිව්වහම දැන් කිව්වද මං අහන්නේ බුදුහාමුදුරුවන්ගේ දහම විතර අනිත් අයගේ අහන්නේ මං පැවිදි වෙන්නේ බුදුහාමුදුරුවෝ එහෙම කිව්වා. දැන් හොඳට අහගෙන හිටියා නේද? විවෘතව ඇහුවා නේද? ආ මෙයා කවුද මට කියලා දෙන්න? මෙයා බුදුහාමුදුරන්ගේ ගෝලෙක් නෙවෙයි නේ. ඒව ඇහුවේ. ඔයා බුදුහාමුදුරන්ගේ ගෝලෙද්ද කියලාවත් ඇහුවේ. හැබැයි බලන්න අර කොහොම ගතියක්ද තියෙන්නේ? විවෘතභාවයක් තියෙනව නේද? අන්නේ ඒ විවෘත භාවය තමයි තමන්ගේ අදහස්වලට තමන් දන්නේවට කිසිම විදිහකට ගලපන්නේ නැහැ. තමන් දන්න තමන්ගේ අදහස්වලට තමන්ගේ අත්දැකීම් වල කිසිම විදිහකට ගලපන්නේ නැති ගුණයක් වැඩුණොත් තමයි දහම අහන්න සුදුසුකම්. නෑ අපට පුළුවන්ද එහෙම අහන්න? හලපනවා
ඊදන ගන්න වැරදි ඒක අන්නේ
කා ආ ඒක හරි ඒක වැරදි මෙහෙන් කියලා ඉවරයි.
වැරදිදක් කල් දුන්නු මේ හරියට කිව්වත් නෑ නෑ ඒ කියන්නේ වැරදි අත කරන්න අපි කලින් දරාගෙන ඉන්නේ
නේද? එතකොට ඒ ගුණේ ඕන කියනවා. එත පෙන්නනවා චංකි සූත්‍රය. ගලපන විදි. පස් විදිහකට අපි ගලපනවා. ශ්‍රද්ධාවෙන් ගලපනවා. ශ්‍රද්ධාවෙන් ගලපනවා. රුචියෙන් ගලපනවා. රුචිය කියන්නේ කැමැත්ත. ආස් අනුස්සල අපි අහලා තියෙන ඒවා ඒවා එක්ක ගැලපෙනවද බලන්න. අනුස්සවෙහිඳ ගලපන. ඊළඟට අපි කරනම වැඩේ මොකද්ද? තර්ක විතර්ක කරනවා. ආකාර පරිවිතක්. ආකාර පරිවිතක් කරලා ගලපලා තමයි බලන්නේ හරිද වැරදිද. හරි. ඊළඟට දිට්ඨි නිඥාන කන්ති. අපි වැහගෙන ඉන්න දෘෂ්ටි තියෙනවා ඒවා ඒකාන්තයි ඒක බුදුහාඳුරෝ කියපු එකමයි මේ. ඒක එක්ක ගලපන මේ ගැළපීම වෙනවා කියන්නේ මම ඉන්නවද නැද්ද තමා බවනේ මේ තමා බවට පහරක් වදින දහමක් නම් මේ ඇහෙන්නේ ගලපන තාක්කල් ඒක ඇහෙයිද ඇහෙන්න සුදුසුකමවත් නැහැ ඇහෙන්නේම නැහැ ඔක චංකි සූත්‍රෙදි පෙන්නනවා. මේ ගලපීම ගලපන විදි ටික පස් විදිහකට කියලා මේ ගලපන තාක්කල් දහම ඇහෙන්න සුදුසුකමවත් නැහැ. දහමේ උණුසුමවත් ලැබෙන්නේ නැහැ කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේ. හ්ම්. ඒ දහම ඇහෙන්න සුදුසුකමවත් නැහැ කියලා. එන්න එන්න. එතකොට අපේ දැන් අර කුක්කුසාතිත බුදු කෙනෙක් නෙමෙයිනේ, බුදුහාමුදුරන්ගේ ගෝලෙකුත් නෙමෙයිනේ, එයාට තව ශ්‍රමණෙක් විතරයි. එයා කියන එක අහන්න එක කොහොම හැකියාවක්ද? අමුතු ගතියක් තියෙන්න ඕන නේද? නේ ඒ විවෘත වහන් පිළිගන්න එක වෙනම එකක්. අහන්න කැමති වෙන්නේ. එතකොට ඒ දහම ඇහෙන්න නම් අපේ අදහස් වලට ගලපන ගතිය නැති වෙන්න. හරි, මේක හොඳට බැලුවත් ඉතින් අපිට කරන්න පුළුවන් දෙයක්ද? බැහැ. ගලපන්නේ දු කොහොම අහන්න?
ඈ
ශ්‍රද්ධාවේ දෙපැත්තක් තියෙනවා. ශ්‍රද්ධාව හින්දා ප්‍රශ්න කරන්නේ ඈ. අර ගලපන එකෙත් තියෙනවා ශ්‍රද්ධාව. අපේ ගුරුවරයා කිව්වොත් හරි. ඒ ශ්‍රද්ධාව හරියන්නේ නැහැ. එතකොට වෙන කෙනෙක් කියන එකක් අහන්න දැන් විවෘත නැහැ නේද? එතකොට අපිට අර ගලපන ගති ටික බලෙන් අයින් කරලා අහන්න පුළුවන්කමක් තියනවාද? තියෙන්න ඕන. තියනවාද? නෑ. ඒක හැදෙන්න ඕන එක. ඒක දියුණු වෙන්න ඕන එක. ඒ ගති. ඒක නිකන් දියුණු වෙන්නේ නෑ. හරි? අහන්න ඒ අනුව ගලපන්න ඕන. ඔව් මේ ප්‍රශ්න කරන එක හොයන එකනේ. ඒ ප්‍රශ්න කරන කලින් ඇහෙන්න එපේ. මේ ඇහෙන්න සුදුසුකමනේ කියන්නේ. ගැලපුවොත් ඇහෙන්නේ නේද? ඒකට ඇහෙන්න සුදුසුකම. බලන්න අපි දහම හොයන්න යනවා ඇහෙන්න සුදුසුකමවත් නැහැ. එතකොට ඒ සුදුසුකම එන්න නම් මේ ගලපන ගතිය ඉක්මවන්න, ගලපන ගතිය නැති වෙන්න නම් මේ වෙන්න ඕන එක මොකක්ද? මෙන්න මෙතන ටිකක් හොඳට අහගන්න. දැන් ගලපන ගතිය බලෙන් නැති වෙන්නේ නැහැ. ගලපන ගතිය නැති වෙන්න නම් ඒකට ක්‍රමයක් තියනවාද? ගලපන ගතිය නැති වෙන්න නම් ඒකට ක්‍රමයක් තියනවාද? තමේ මේක හොඳට අහගන්න. දැන් අපි පිළිගන්නව නේද අපිට ගලපන්න නැතුව අහන්න බෑ කියලා? නැක කරේ එනකොට අපේ පැත්තේ නිකන් ගැලපීමක් කරන්න ඕනනේ. ඒ කියන්නේ තව විදියට තේරුම් ගන්න නැතුව අපිට අහන්න බෑ. තේරුම් ගන්නවා කියන්නේ මොකද්ද? අපි දන්න දේවල් එක්ක ගලපනවනේ. අපි දන්න දේවල් එක්ක ගලපනව නෑ. ඉතින් බුදුහාමුදුරුවෝ කියන්නේ දැන් ගලපන තාක්කල් මේ අර අනුගත වීම නැත්තම් ඒ මාර්ග කෘත්‍යයට එන්න බෑ කියලාත් වෙන.
මේ
මාර්ගය නිමෙන්නේ
දේශකත්වයේ
අනුගත වෙලා අපි එතෙන්ට අපි තේරුම් අරගෙන එතෙන්ට
ගියොත්
අපිට තව දෙයකට එකතු කරන්න පුළුවන් සුබතුලිය දෙන්නේ නැහැ.
එතකොට මං කියනේ
ඒ විතරනේ අහන්නේ. ඉතින් අපි තේරිනවනේ එතන මිනිස් නැහැ. තේරුම් යනවා. ඒ වෙන්න පුළුවන් දෙකක් තියෙනවා.
හරියන්න පුළුවන්.
හරියන්න පුළුවන් වරදින්නත්.
නෑ ඒක තමන්ගේ
තමන්ට
තේරෙන දේ. ඒක තමයි මම දැන් මේ බුදුදහම හරියටම මාර්ග කෘත්‍යයට එන්න නම් ඒ තමන්ට ගැළපීමට නිබහරක් වදින්නත්
තියෙනවා.
සක්කාය දිට්ඨිය. මේ ගලපනකොට මම ඉන්නවා. නේ නෑ ඔතන හරියට දැක්කොත් හරි ප්‍රශ්නයක් මේක. මම අපිට වහන්න බෑනේ ඒක. ඒක
තමයි
අයිතිය. නෑ දැන් තාම මේ ඇහෙන්න.
ඇහෙන්න
සුදුසුකම්.
ඒ
ඇහෙන්න සුදුසුකමට එන්නේ කොහොමද කියන්නේ? දැන් අපි හොඳට Taman දිහා බැලුවොත් අපි අර ගැළපීමක් කරලමයි අහන්නේ. ඈ ඔව් ඒ ගැළපීම එන විදි පහක් කියනවා සද්දා රුචි අනුසව ආකාර පරිවිතක්ක දිප්ති නිඥානක. මේ පහ අපිට තේරෙන්නේ නැහැ. එහෙනම් ඒ ගැඹුරට ඒ පහට එන විදිය ඒ පහට දැන් අපි ටිකක් දැන් දහම හොයන අයටයි මම කතා කරන්නේ. යා නිකන් ආවට ගියාට අයට නෙමෙයි. ඔක්කොම දහම හොයනවානේ. මගෙන අහනවා වෙන වෙන අයගෙන් අහන්න එපා කියන්නේ නෑ මං අහන්නේ. වෙන ස්වාමීන් වහන්සේලා කියන ඒවත් අහන්න. හැබැයි ඒ අහද්දි අපිට දහම ඇහෙන්නේ නැති මෙන්නේ ඇයි කියන එක නෙමෙයි බුදුහාමුදුරුව පෙන්න පුඩිකෙන් පෙන්න. අපිට බුදු කෙනෙක් කියන එක ඇහෙන්නේ නැත්තේ චංකි සූත්‍රෙදි පෙන්නනවා මෙන්න මේ ගැළපීමක් කරස. සද්ධාව නිසා, රුචිය නිසා, ආකාර පරිවිතක්ක නිසා, අනුස්සව නිසා, දිට්ඨි නිඥානං කන්ති නිසා. ඒ පහ ටිකක් විස්තර කළානේ නේ. එතකොට ඕවා හින්දා ගැළපුවාම ඒක මාර්ග කෘත්‍යයක් වෙනවද? මාර්ග කෘත්‍ය කියන්නේ ඊතර වෙන එකක් වෙන්න ඕනනේ. සක්කාය දුරු වෙන සක්කාය කියන්නේ සොකීය බව. සොකීයත්තේ දුරු වෙන වැඩපිළිවෙලක් වෙන්නේ බෑ. දැන් බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය නිරෝධයයි දේශනා කරන්නේ. ඒක මම ඒකෙන්ම පටන් ගත්තා. බුදු කෙනෙක් පහළ වෙන්නේ සක්කායයි සක්කාය. සක්කාය කියන්නේ මොනවද? සොකීය බව. තමා බව. තමා බව හින්දා තමයි මේ සසරේ යන්නේ. නේද? මනස්සම් ප්‍රශ්නයක් නෑ. එහෙම නැති වෙන්නේ නෑ. ඔව්. ඒ ඉන්න බව. ඒ ඉන්න බව මොකද්ද? කියලා දැන් ඒ ආ එකක් වෙන්නව නෑ. සක්කාය විදිහට දකින්න එක ලේසි වැඩක් නෙමෙයි කියලා බුදුහාමුදුරු උපමා දෙනවානේ. අර උඩ යන ඊතලයේ දෙපළු වෙන්න විදිහ එක. ඔව්. ඒකද ලේසි ඒකද කරන්න පුළුවන් නැත්නම් ඈත තියෙන අස්සලෝමයකට අස්සලෝමකින් ඒක දෙපළු වෙන්න විදිහ නේද ඒක අමාරුයි කරන්න බෑනේ ඕකත් 100කට පළලා ඒකෙන් එකකින් ඒ වගේ එකක් දෙපළු වෙන්න විදිහ නේද හිතා ගන්නවත් බෑනේ ඒත් ඊටත් වඩා දුෂ්කරයි කියනවා සක්කාය විදිහට දකින්න එක නිරෝධ කරන එක නෙමෙයි නේද මේ සොකීයත්තේ විදිහට දකින්න එක ඊටත් වඩා අමාරුයි කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. එච්චර දුෂ්කර තැනකට මේ මේ ගෙනියන්න හදන. අපි හිතන් හිටියට නෑ මට ඕක මට පුළුවන් නෑ අහගෙන තේරුම් අරන් පුළුවන් කියලා කිව්වට එහෙම බෑ කියලා කියන්නේ. තනියෙන් බුදු කෙනෙක් පෙන්නන්නේ මේ මේක කල්යාණ මිත්‍රය මතමයි මේ ශාසනය පවතින්නේ කියලා කියනවානේ. තනියෙන් බෑ. අර වගේ දුෂ්කර වැඩන්නේ. දැන් ඒ ඒ තමා බව දකින්න එක. සක්කාය දකින්න එකත් එච්චර අමාරු නෑ. සක්කාය නිරෝධය කොහොම වෙන්න ඕනද? ඒ ප්‍රතිපදාව. එතකොට අපි බලමු දැන් අපිට අර දහමක් ඇහෙන්නේ නැත්තේ ඇයි කියලා. බුදුහාමුදුරුවෝ කියන එකක් ඇහෙන්න සුදුසුකම අපේ ඔව් තිබුණා නම් මේ ජීවිතේ උපදින්නේ නැහෙනි. කලින් ජීවිතේක නේද දහම අවබෝධ කරන්න සුදුසුකම තිබුණා නම් අහලා අපි උපදින්නේ නැහැ නේද? එතකොට එතකොට ඒක ඇහෙන්න සුදුසුකම තිබිලා නැහැ. එහෙනම් දැන්වත් අපි ඒ ටික බලන්න එපැයි. දැන් පුක්කුසාදිට ඒ සුදුසුකම තිබුණා. කෝලිත උපතිස්සට ඒ සුදුසුකම තිබුණා. අඟුලිමාලට ඒ සුදුසුකම තිබුණා. සුනීත සෝපාකලට ඒ සුදුසුකම තිබුණා නේ. කසීදාරද්දාජ උත්තව පටාචාරලා පිසාගෝත ඇහෙන්න සුදුසුකමක් තිබිලා තියෙනවා. දැන් අපිට මෙච්චර ඇහෙනවා ඔව් කොච්චර ඇහුවත් ඇහිලා නේද? නෑ අපි ඒක පිළිගන්න ඕනේ. ඉතින් දැන් බුදුහාමුදුරෝ කියලා තියෙනවා ඇහෙන්නේ නැත්තේ ඇයි කියලා. මාර්ග කෘත්‍යයකට එන්නේ නැත්තේ ඇයි? අර ගලපන හින්දා. නේද? සද්දාරුකී අනුසව ආකාර පරිවිතක්ක දිටින්න. දැන් ගලපන හින්දා මේ ඊතර වෙන කෘත්‍යයට යොමු වෙන්න. දැන් බණ කියන්නේ ඊතර වෙන කෘත්‍යයට යොමු වෙන්නනේ. ඔව්. එතකොට දැන් ප්‍රශ්න කරන්න ඕන අපේ ගුණාංගේ නැත්තම් මොකද්ද තියෙන ගැටලුව? ඇයි අපි ගලපන්නේ? නේද? ගැපිය ඉක්මවන්න ඕන නම් අපි හොයන්න ඕනනේ ඇයි අපි මේ ඇහෙනකොට ගලපන්නේ කියලා. ඇයි ගලපන්නේ? හා? මොඩරම හින්දා විද්‍යාව හින්දා කියලා කිව්වට විද්‍යාව දුරු වෙන්නේ නැහැ නේ. දැන් ඒක අඳුර ගන්න ඕනනේ. ඇයි ඇයි මොඩරම හින්දා තමයි. ඉතින් මොඩරම එන්නේ ඇයි? මොඩරම දුරු කරන්න මොකද්ද කරන්න ඕන? ගලපන ගතිය අයින් කරන්න මොකද්ද කරන්න ඕන? ඇයි ගලපන්නේ? නැහැ විමසුම කරන්න කියලා කියනවා. විමසන්න ඕන ගලපන්න නැතුව. ඒ කියන්නේ අපි දන්න ඒවට ගලපන්න නැතුව කියන එක විමසන්න ඕන. පෙරදැනුමේ කොහොමද අත මිදෙන්නේ? පෙරදැනුම දාන්න නැතුව ඉන්න නම් මොකද්ද කරන්න ඕන? ඒ වෙන්න ඕන එකනේ. මම අහන්නේ අපි අපේ ඒකතිය නෑනේ අහනකොට දන්න ටිකත් එක්ක ගලපනවා. ඇයි ඒක වෙන්නේ? නෑ දැන් අපි ඒක නොවෙන්න වැඩ පිළිවෙලක් හදාගන්න
බෑ.
කලින් දන්න එක වැරදි කියලා තේරුම් ගත්තොත් නේද ගලපන්නේ? අපි දන්න ටික වැරදි කියලා දකින්න දැක්මකට ඉන්නේ නැහැ.
නැත්තම් හරි වැරදි
කියලා. නැත්තම් ගලපන එක නවත්තන්න.
හරි කියලා මම කියන්නේ.
අන්න හරි. කොහොම හරි අපි මේක තේරුම් ගන්න ගලප ගන්නම ඕනේ. එතකොට දැන් මේ මෙන්නන්නේ තේරණ එකේ ප්‍රශ්නේ. තේරෙන්නේ කාටද?
දැන් නේද? ඉතින් දැන් අතර ඒ දැන ඉතර නෑ. ඉතර මමත් ඉන්නවා. සොෆියා
ඔන්න
ඒ දාස ආපු තැන
දැන් ඔන්න හොඳට නා සතියත්වයේ තියෙනවා කියලා තේරෙනවා මොනවා හරි වැටහෙනවා නම් මම ඉන්නවනේ
ඔව්
ආ මේ මම දකින්න දක්ෂ වෙන්න ඕන
ඔව් තේරෙනවා ඔව්
හරි ඒ ඒ ටික දැන් කියලා ඉවරයි.
ඔව්. දැන් හිතන තේරෙනවා තමයි ඉන්න ඔබ.
තමයි ඉන්න ඔබ. ආ ඒකේ තේරෙනවා. දැන් මම මේ කියන්නේ ඒ ටික නෙමෙයි. දැන් කියන්නේ මොකද්ද? දහම ඇහෙනකොට ගලපනකොට තමයි ඉන්න බව. දැන් අර භාවනා කරනකොට නේ අරවා. දැන් කියන්නේ මේ දහම අහනකොට. දහම අහනකොට මේ ගලපනකොට ඒ ගැළපීම තුල තමයි ඉන්න බව. සකියප්පේ දකින්න. ඒකට සක්කාය සක්කාය විදිහට දකින්න එක දැන් කිව්වනේ අසලෝමෙන් අසලෝමෙන්ට විදින එක ලේසි ඊට අමාරුයි. එතකොට දහම නාමෙන් දහමේ නාමෙන් සක්කාය යෙදෙන හැටිත් අපි දකින්න දක්ෂ වෙන්න ඕන. දැන් ලෝකේ නම් තමයි යෙදෙනවනේ. දැන් දහම කියලා තමයි අපි ගලපනකොට තමයි යෙදෙනවා. එහෙනම් එතකොට මං අහුවා ඇයි ගලපන්නේ? ඇයි ගලපන්නේ එකට ආව නේද උත්තරයක්. අපි දන්න ටික නිකන් හරි කියන ගතියක් තියනවා නේද? පෙර දැනුම හරි මොකක් හරි ඒක හරි කියන හින්දා නේද ඒකට ගලපන්නේ
නැත්තම්
ගලපන්නේ නැහැ අන්න ඒ පොයින්ට් එක ගන්න ගලපන්නේ නැති ගතියටනේ දැන් එන්න ඕන ඒ ගුණාංගිලි වඩා ගන්න
ඕනේ
අන්න හරි ඕන කෙනෙක්ගෙන් අහන්න පුළුවන් ඉන්නේ ගලපන්නේ නැත්නම් ඒ කියන්නේ අපේ පැත්තේ හරි එකක් නැහැ හරි එක තිබුණොත් නේද ගලපන්නේ දැන් ඇයි අපි දන්න ඒවා හරි කියන ගතියක් තියෙන්නේ අපි දන්න ඒවා කියන්නේ මොනවද ආයතන හයින් ගත්තු ඒවා නේද අපි දන්න ඒවා කියන්නේ මෙච්චර කල් ආයතන හයින් ආපු ඒවා නේද ඉතින් ආයතන හය විශ්වාස කරන්න පුළුවන්ද දහම අනුවව බෑ ආයතන හයම අපි මුලා කරනවනේ එහෙනම් ආයතන හයෙන් ගත්ත කියන්නේ අපේ අත්දැකීම් ටික නේද? අපේ අත්දැකීම්නේ ආයතන වලින් ගත්තේ. එහෙනම් බුදු කෙනෙක් පෙන්නන දහම අපේ අත්දැකීම් වලට ගලපන්න පුළුවන්ද? බැරි වෙනවා. අපේ අත්දැකීම් කියන්නේ අසත්‍යක් බවම දකින්න ඕනයි. අපේ අත්දැකීම් කියන්නේ අසත්‍යක් බවම මුදේ ඉතුරු ටික කියන්න කලින්.